ඉපිල එක්නාදී ඉපිල ගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, එදා 22 වර්ෂය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල් ගැන්වීම් අමාත්‍යංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ කියා මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බාලකා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කාලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා කල්ත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්, 2022 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා බවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්, 2022 වර්ෂය සඳහා මුලටිව් දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා අධ්‍යයන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ඊවර අමාත්‍යතුමා. ඔව්, විපක්ෂනායක.
උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි, මේ වන තෙක් මහපොළ ශිෂ්‍යත්වය ලබා දීමේ ප්‍රමාදයක් ඇති වෙලා තිබෙනවා විශ්වවිද්‍යාල සිසුදු දරුවන්ට. ඒක වහම ක්‍රියාත්මක කරන්නට ඔබතුමා උපදෙස් ලබා දෙනවද? ඒ වගේම 43,00,000 පාසල් දූ දරුවන්ගේ දිවාහාර ප්‍රශ්නය අද දවසේ බරපතල ප්‍රශ්නයක්. ඔබතුමා දන්නවා දරුවන්ගේ මොළය වර්ධනයට, බුද්ධි වර්ධනයට, කොග්නිටිව් රික්වයර්මන්ට්ස් වලට අත වශයෙන්ම සෞඛ්‍ය සම්පන්න භාවය ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මම අහන්න කැමති ඔබතුමන්ලගෙන් 43,00,000 පාසල් දූ දරුවන්ගේ දිවාහාරය පිළිබඳව, මම කියන්නේ කොටසකකට නෙවෙයි සමස් දරු පරපුරට ලබා දීමේ වැඩපිළිවෙල වසර ගණනාවක් ක්‍රියාත්මක වුණා, කරපු සමීක්ෂණවල වාර්තා තියෙනවා ඒ තුලින් පෝෂ්‍යදායි ශක්ති සම්පන්න සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් පාසල් දූ දරුවන් පරපුරක් බිහි වෙනවා කියන වාර්තාවක් තිබෙනවා. කවදද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියන එකත් මම මේ අවස්ථාවේ අහන්න කැමතියි.
අර කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය මෙවර මහපොළ ශිෂ්‍යත්ව ධාරින්ගේ 15,000ක පමණ ගෙවීම් පිළිබඳව ප්‍රමාදයක් තිබුණා. ඒ කටයුතු දැන් කරගෙන යනවා අපේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, මහා භාණ්ඩාගාරය සමඟත්. මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් තමයි ඒ මුදල් සපයන්නේ. ඊළඟට ඒ අයට යම් ආදායම් මට්ටමින් 15,000ට තමයි ඒ මහපොළ ශිෂ්‍යාධාරය දෙන්නේ. ඒකටයුත්දන්ට කිරීගෙනන ඒ විසිහත දෙක ප්‍රශ්නයත් එක ප්‍රශ්නයක් ඇටමංගෝක ඒත් පිළිතුරු දුන්න. ඊළඟ කාරණය තමයි ලක්ෂ 43ක් නැහැ රජයේ පාසල්වල, රජයේ පාසල්වල ලක්ෂ 41යි. ඒ ලක්ෂ 41කෙත් පහුගිය කාලාන්තරයේ තිස්සෙම කවදාවත් ලක්ෂ 41කටම දිවාහාරයක් දීලා නැහැ. දිවාහාරය රජයේ මගින් බිලියන 19.1ක් වෙන් කළා මෙවර අයවැයෙන් ලක්ෂ 11කට ලබා දෙන්නේ. ඒ ලක්ෂ 11 හඳුනාගත් පාසල්වල විශේෂයෙන් ශිෂ්‍ය සංගහණය අඩු 200ට අඩු පාසල් තමයි ප්‍රමුඛ කරගෙන තින්නේ. ඒ අර්ථයේ පාසල් 7800ක් දිවෙන පුරා මේ සියල්ලම පාහේ පළාත් සභාවේ පාසල් පළාත් 9ක. එතකොට පළාත් සභාවට මේ නිර්දේශය ලබා දුන්නේ මුදල් කොමිසම මගින්. එතන මුදල් කොමිසම මගින් දුන්න නිර්දේශානුව පළාත් සභාවට මුදල් සැපෙන්නේ භණ්ඩාගාරයේ මගින් පළාත් සභාව පළාත් පාලන අමාත්‍යංශයේ වැයසීෂයේ හරහා. ඒකේ මාර්තු 30ක වෙනකන් ඒ ප්‍රතිපාදන ලබා දීම පමා වෙච්ච නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වෙලා ලෝක බැංකුවේ වැඩසටහනක් යටතේ මාර්තු 30ක වෙනකන් කරලා දේවට ගෙවීම් කිරීම සඳහා සියලු මුදල් උදාහරණින් ඉන්නෝ. එතකොට ඉතුරු මුදල් දැනට මුදල් කොමිසමේ නිර්දේශානුව එක් එක් පළාත් සභාවට ලබා ගැනීම සඳහා දැනට ඒ පළාත් සභාවගේ මාගින් කටයුතු කරගෙන යනවා.
ගරු කථානායකතුමනි, මම විවාදයකට යන්න සූදානම් වෙනව නෙවෙයි. නමුත් ඔබතුමා සඳහන් කරනවා මේ රටේ පාසල් දූ දරුවන්ට එදා 43 ලක්ෂයක් හිටියා, අද ගාන අඩු වෙන්න පුළුවන්. දිවාහාරය ලබා දුන්නේ නිලැඳුමත් එක්ක
නෑ, කාටවත් 41 ලක්ෂයටම දුන්නේ නෑ කවදා.
දුන්නා. බොහොම පැහැදිලිව දුන්නා.
අපි මේ පාසල් ගියානේ. මම අපි ලංකාවේ පාසල් ගියපු.
මම ඔබතුමාට වගකීමෙන් කියනවා,
අපේ කාලේ
43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිලැඳුමයි දිවාහාරයයි දෙකම බෙහෙදයක් නැතුව ලබා දුන්නා. එතනදී ලබා දුන්නේ මුදලක් ලබා දුන්නේ. ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න. ඔබතුමා කියනවා නම් ඒක කෙරුණ නැහැ කියලා. මම ඔබතුමාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. මම කියන්නේ ඔබතුමා පාසල් නොයන්න ඇති 1993 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිලැඳුමයි දිවාහාරයයි ක්‍රියාත්මක කරා, ලබා දුන්නා.
ප්‍රධාන පාසල්
සියලුම ළමයින්ට නිලැඳුමයි
නිලැඳුම් දුන්නා.
දරු අමාත්‍ය හොඳයි. ඔබතුමා හෙට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න.
හෙට ඉදිරිපත් කරන්න වෙලා නැහැ. මම ඊළඟ සැසියේදී සම්පූර්ණ වාර්තාව දෙන්නම්. ඔබතුමාට කොයි කාලෙද ඕනේ?
නෑ, මම
උනේ කාල සීමාවත් එක්ක.
ඔබතුමාට ඔබතුමාගේ නිලධාරින්ගෙන් අහලා කියන්න පුළුවන්. ඕක දුරකතනින් ලබා ගන්න පුළුවන් පණිවිඩයක්.
නෑ, එහෙම ගන්න
බෑ. 43 පොඩක් අහගන්න
ලයින 93 කියන්නේ අවුරුදු 30කට කලින්. මම අවුරුදු 30කට කලින් වාර්තා මේක කොහෙ තියෙනවද දන්නේ? ඕක හොයලා ඉපෑ කියන්නේ.
ගරු ඇමතිතුමනි,
ඔව්,
දිවාහාරය ලබා දුන්නු වසරවල ඔබතුමා පාසල් නොයන්න පුළුවන්, ඔබතුමා පාසල් ගිහිලා අවසන් වෙන කාලෙ වෙන්න පුළුවන්. මම ඔබතුමාට කියන්න කැමති, මේ කථානායකතුමා දන්නව හොඳට. මේ කථානායකතුමා හොඳට දන්නවා. හරි, මේක නෑ. ඔබතුමා හොයලා බලන්න, සෑම පාසල් දරුවෙකුටම දිවාහාර මුද්දරයක් ලබා දුන්නා. ඒක ભેදයක් නෑ. It was universal. සියලුම දෙනාට. ඔව්, ඔබතුමා හෙට උදේට වාර්තා කරන්න. ඉතින් මම අහන්නේ, මම මෙහෙමයි, ඔබතුමා මෙහෙමයි, 94 බිහි වුණු රජය ඒක නතර කරා. ඔව්, මම මේ ඇත්ත කියන්නේ. මම ඔබතුමාත් එක්කම තර්ක කරනවා කිලින්ම. අමනාප වෙන්න එපා. මම ඕනනම් ඔට්ටුවකුත් අල්ලන්න ඔබතුමාත් එක්ක. අනිවාර්යෙන්ම මේ රටේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිලැඳුමයි දිවාහාරයයි දෙකම ලබා දුන්නා. ભેදයක් නැතුව, තරාතිරම් ભેදයක් නැතුව.
දැන් ඔබතුමා කියන ආකාරයේ දිවාහාර වෙල ලක්ෂ 43ටම දුන්නයි කියන එක මගේ දැනුම හැටියට නෑ. මෑත කාලේ මම 1995 සිට 2000 දක්වා බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමති, අධ්‍යාපන විෂයභාර ඇමති. එතකොට ඉම්මෙහා මම දන්න තරමින් නම් සියලුම දරුවන්ට දිවාහාරය දුන්නේ නෑ. හරි, දැනට දෙන ප්‍රමාණය මම සඳහන් කළේ ලක්ෂ 11කට. මම විශ්සර හොයලා කියන්න. 93 දුන්නද කියලා හොයලා කියන්න.
ගරු කථානායකතුමනි,
අවුරුදු 30කට කලින්
කථානායකතුමනි 94 බිහි වුණු රජය ඒක නතර කරා. හැබැයි මම ඔබතුමාට වගකීමෙන් කියනවා, මම පැහැදිලිවම කියනවා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ නිලැනුමයි දිවාහාරයයි 43 ලක්ෂයටම ලබා දුන්නා. ඒක ලබා දුන්නා. ඒක බොරු කියලා ඔබතුමා හෙට උදේට ඔප්පු කරන්න.
හොයලා බලන්නම් දිවාහාරය දුන්නද කියලා. නමුත් නිලැඳුන් එදා සිට අද දක්වා දිකටම දෙනවා.
දෙකම ලබා දුන්නා. දෙකම ලබා දුන්නා එතුමා.
බොහොම හොඳයි.
මේ බංකුලොත් රටේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුණු මොහොතක කෝවිඩ් නිසා ඒ කොරෝනා තත්ත්වය නිසා ඔබතුමා අඩුවන් ආනි හිතන්නේ නැද්ද මේ සමස්ත දරු කරපුටම පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැදගත්කම ඔබතුමා හිතන්නේ නැද්ද ඒක වැදගත්
කියලා? දන්නෝ නැහැ ඒක අපි දන්නවා.
දන්නවනම් ඒ කරන්නේ නැත්තේ.
කරන්නේ ඉතින් මුදල් තියෙන්නේ නැපෑනේ.
එතනනේ මං අහන්නේ ඔබතුමාට පවතින මුදල්
විපක්ෂනායකතුමා
කළමනාකරණය කරලා පවතින කරන්න බැරිද?
ගරු විපක්ෂනායකතුමනි මෙවර අයවැයෙන් රිකරන්ට් එක්ස්පෙන්ස් දිච ඒක තමයි 90% වැඩි ප්‍රමාණයක් තින්නේ. ගුරු වැටුක් ගෙවුවාම ඒ පුනරාවර්තන වීදම අවසානයි. ප්‍රාග්ධන යෙදුම් වලින් තමයි මේ වීදම් ටික යන්න ඕනේ. හැබැයි අපි සේව් ද චිල්ඩ්‍රන් ප්‍රෝග්‍රෑම් එක වෙනත් සිංහ සමාජයේ එවැනි දේවල් වලින් විශාල වැඩපිළිවෙලක් අපි වෙන නෙට්වර්ක් එකක් හදලා තිනු. හැබැයි රජයෙන් ඍජුව ලබා දෙනවා 111කට. ඒ කියන්නේ සමස්ත දරුවන් සංඛ්‍යාවෙන් 120%කට වැඩි ප්‍රමාණයකට ලැබිය යුතු අයට පාසල් 7800කට දිවාහාර වේල ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. දැන් පහුගිය මාර්තු 21 වෙනකන් අවශ්‍ය මුදල් ගෙව්වා. දැන් පාසල් පටන් ගන්නේ 12 වෙනිදා. ඒ වෙනකොට මුදල් කොමිසම හරහා වෙන් කරපු මුදල් භාණ්ඩාගාරයේ වගේ අදාළ පළාත් බවට ලබා දෙන්න.
ඔබතුමාට බොහොම පැහැදිලිව හෙට උදේට උත්තරයක් දෙන්න
පුළුවන්. මොකද හෙට උදේ
විසඳගන්න. මම හොයලා බලන්න.
ආ හොයලා
කියන්න. මම වගකීමෙන් කියනවා.
ඔව් මම මට හොයලා බලන්න.
මම නොදන්න දේවල් ගැන
හොයලා බලන්න තියෙන්නේ 93 වෙනකොට දුන්නද නැද්ද කියන එකනේ.
මම නොදන්න දේවල් ගැන මේ පාර්ලිමේන්තුවේ
කතා කරන්න. මම බලලා කියන්න.
43 ලක්ෂයටම දිවාහාරයේ නිලඳුම ලබා දුන්නා. ඔව්.
හැබැයි ඊට පස්සේ යාපාන ආණ්ඩුවේ ඔබතුමා හිටියේ ඒකෙද දුන්නද?
Honorable Minister of Fisheries. Minister of Fisheries.
ගෞරව සභානායකර අවர்களே 2022 ஆண்டுக்கான கடல் தொழில் நீரியல் வளத்துறை திணைக்களத்தின் செயலாற்றிய அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். வரிக்கை சுற்றாடல் இயற்கை வளங்கள் மற்றும் நிலைபேறான அபிவிருத்தி பற்றிய துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆற்றுப்படுத்தப்பட வேண்டும் என நான் பிரயோகிக்கின்றேன். நன்றி.
பிரவாணா மாமார்கன்
பெருகத்தானாகத்துமணி 2020 வருஷ சந்தா ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛන ආදීදී පිටපත් කරු මන්ත්‍රීතුමන් අවිත සපය ඇත.
විදේශ කටයුතු අමාත්‍ය
කරු කතානායකතුමනි 2022 වර්ෂයේ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවිත යොමු කළ යුතුයි යෝජනා කරමි.
බුද්ධ ශාසන සහ ආගමික සංස්කෘතික කරුදෙම
කරු කතානායකතුමනි 2022 වර්ෂයේ සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව 2022 වර්ෂයේ සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2022 වර්ෂයේ සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික කාරක අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්ක සභාව වාර්තා පිළිගැනීම අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාර්ක සභාව.
අරු කතානායකතුමනි 2014 වර්ෂ සඳහා ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා ශ්‍රී ජාදුම්බුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් 2020 වර්ෂය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව 2016 17 18 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරී වාර්ෂික වාර්තාව 2018 වර්ෂ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2018 19 20 වර්ෂ සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 19 වර්ෂින්දා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව 2015-18 වර්ෂින්දා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරී වාර්ෂික වාර්තාව 2017-18 වර්ෂ සඳහා තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා නවීන තාක්ෂණ පිළිබඳ අත්සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාපන ප්‍රශ්නත්පදී ආයතනයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා පෙරදෙනී විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත්පාදී ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපන සඳහා ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සබර්ගම විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා යාපන විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් 2019 සහ 20 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරී වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරී වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 සහ 20 වර්ෂ සඳහා ජාතික පරීක්ෂණ සභාවේ වාර්ෂික වාර්තා 2020 වර්ෂ සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 43 වන වාර්ෂික වාර්තාව 2017-18-19 හා 20 වර්ෂ සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා 2014-15-16-17 වර්ෂ සඳහා සීමා සහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තා 2017-18-19-20 වර්ෂ සඳහා ජාතික විද්‍යාපදනමේ වාර්ෂික වාර්තා 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂ සඳහා පෙරදෙනී විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යසභා වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගනී. ඔහු විපක්ෂ නායකතුමනි.
ගරු කථානායකතුමනි, මට අවසරයක් දෙන්න අපේ සෞඛ්‍ය අමාත්‍යතුමත් ඉන්න මොහොතේ කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, 2018 අටවැනි මාසේ 3 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් රසායනාගාර කාර්මික උසස් ඩිප්ලෝමාව සඳහා සුදුසුකම් ලැබපු සිසුන් 70ක් වසර 10ක ගිවිසුමකට යටත්ව බඳවා ගැනීම කරලා තිබෙනවා. එතකොට මේ අවසන් වරට බඳවා ගැනීම සිදු කරන මෙම කණ්ඩායම මේ වන විට වසර 2ක කාලයක් පුහුණුව ලබනවා පේරාදෙණිය කළුතර කොළඹ යන පුහුණු පාසල් මගින්. මේ පුහුණුවීම් කාලේ අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ පිරිසට මාසිකව රුපියල් 35,000ක මුදලක් ගෙවනවා. එතකොට 35,000ක මුදලක් ලබා දෙනවා නම් ශිෂ්‍යෙක් වෙනුවෙන් 107ක මුදලක් ඔබතුමාලා කැප කරලා තිබෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යෝ 70 වෙනුවෙන් දල වශයෙන් 500,000ක් බිලියන 50ක්. දැන් රටේ බොහොමයක් රසායනාගාර තුල පුහුණුවලත් සේවකින්ගේ අඩුවක් පවතිද්දී අතිවිශාල මුදලක් වැය කරමින් පුහුණුව ලබා දුන් මෙම පිරිස තවදුරටත් බඳවා ගැනීම ප්‍රමාදව වන්නේ ඇයි කියන එක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම මේ රජයත් විශාල මුදලක් කැප කරලා 500,000ක මුදලක් ඒ අයට ගෙවලා මේ කටයුතු කරමින් සිටින තත්ත්වය තුළ ඇයි මේ these are skilled personnel මේ කුසලතාවයේ නිපුණතාවයේ තිබෙන මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අතිවැදගත්තු මේ කොට්ටාසය බඳවා නොගන්නේ ඇයි කියන එක මම අහන්න කැමතියි. දෙවැනි කාරණාව මම ඔබතුමාට යොමු කරන්න කැමතියි. ඔබතුමා දන්නවා මේ රටේ පේශකර්මාන්ත ඉතිහාසය තුළ වසර 52ක කාලයක් ඉතාමත්ම සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරන ලබන ව්‍යාපාරයක් තමයි ශල්්‍ය ගෝස් නිෂ්පාදනය. මේ නිෂ්පාදනයේ නිෂ්පාදකින් 250කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ළඟ 4,000-5,000 අතර සේවකින් ඍජු සහ වක්‍ර රැකියා කරනවා. පසුගිය කාලයේ පුරාවටම ලංකාවට අවශ්‍ය ශල්‍යකෝස් සැපීම සිදු කරුවේ මේ දේශීය නිෂ්පාදකින්. නමුත් දේශීය නිෂ්පාදකින්ට කිසිදු අපහසුතාවයකින් තොරව සැපීම සිදු කළ හැකිව තිබියදීත් මෑත කාලීනව රජයේ දේශීය කර්මාන්තකරුවන්ගෙන් පිටතට ගිහිල්ලා විදේශීය සමාගමකට ශල්‍යකෝස් නිෂ්පාදන සැපීම සඳහා නව ටෙන්ඩරයක් ලබා දීලා තිබෙනවා. එහිදී 2022/7/22 දින පළමු වතාවට මීටර් මිලියන 12ක ටෙන්ඩරයක් ලබා දීලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඒ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ නතර කර නැවත දේශීය නිෂ්පාදකින්ට ලබා දෙනවායි කියන කාරණාවත් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මම අහන්න කැමති ගරු අමාත්‍යතුමාගෙන් ඇත්ත වශයෙන්ම අතිරේක ආරක්ෂක තොගයක් වශයෙන් ශල්‍ය ගෝස් මීටර් මිලියන 6ක් සැපයීම සඳහා දේශීය නිෂ්පාදකින්ට ඒ තිබෙන අවස්ථාවත් අහිමි වෙලා තිබෙනවා. දේශීය නිෂ්පාදකින් විසින් සිය නිෂ්පාදන නියමිත කාලය තුලදී සැපයීමටත් ප්‍රථමයෙන් යලිත් රහසිගතව ශල්‍ය ගෝස් මීටර් මිලියන 3ක් සඳහා නව ටෙන්ඩරයක් විදේශ සමාගමට ලබා දී ඇති බව වාර්තා වෙනවා. එනිසා මේ ටෙන්ඩරය ඒ නිෂ්පාදකින් ලන්සු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීලා නැහැ දේශීය නිෂ්පාදකින්. මේක වැරදි පූර්වාදර්ශයක්. දිගින් දිගටම මේ විදිහට සිදු කරොත් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැසී යන්නට පුළුවන්. ඒ නිසාම රැකියාව විශාල ප්‍රමාණයක් අහිමි වෙන්නට පුළුවන්. මම සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්න කැමති දේශීය නිෂ්පාදකින්ට සමස්ත රටටම අවශ්‍ය ශල්‍ය ගෝෂ් නිෂ්පාදනයෙන් සැපීමට හැකියාව තිබියදී සැපියුම් සඳහා දේශීය නිෂ්පාදකින්ට අවස්ථාව ලබා නොදී විශේෂ විදේශීය සමාගමකට මෙම සැපියුම් ලබා දීමට පදනම් වූ කරුණු මොනවාද? ඒ වගේම මේ දක්වා සලාක ක්‍රමය යටතේ දේශීය නිෂ්පාදකින්ට අවස්ථාව හිමි වුණු මෙම නිෂ්පාදන සැපයීම එකවර ටෙන්ඩර් ක්‍රමයක් යටතේ විදේශීය නිෂ්පාදකින්ට ලබා දීමට තීරණය කිරීම තුළින් දේශීය නිෂ්පාදකින් අසරණ වෙනවා කියන එක පිළිබඳව ඔබතුමා සංවේදී වන්නේ නැද්ද? ඒ වගේම අවසාන වශයෙන් රටේ වාර්ෂික ශල්‍ය ගෝෂ් අවස්ථාවය මිලියන 30ක් පමණ තිබියදී දේශීය නිෂ්පාදකින්ගෙන් වාර්ෂිකව මීටර් මිලියන 24ක් විතරක් ලබා ගන්නවා කියලා වාර්තා වෙනවා. රටේ සෑම වසරකම වාර්ෂික ශල්‍ය ගෝෂ් අවශ්‍යතාවය වන මීටර් මිලියන 30ක ප්‍රමාණය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදකින් අතර බෙදා දෙන්නේ නැත්තේ ඇයි කියන එක මම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්න කැමති මේ අවස්ථාවේ.
ගරු කථානායකතුමනි, මේ සම්බන්ධව සූදානම්ක් තිබ්බේ නැහැ, මට දැනුවත් කරලා තිබ්බේ නැහැ මේ ප්‍රශ්නේ සම්බන්ධ පළවෙනිම මම හිතනවා ඒ සම්බන්ධ කෙසේ වෙතත් පළවෙනි ප්‍රශ්නයේදී ඔබතුමා කියනවා වගේ මේ වැනි කණ්ඩායම් ගණනාවක් ඉන්නවා, එවැනි පුහුණුවන් ලැබලා ස්ථීර රැකියාවන් ලබා දීමට නොහැකි වීම ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගත්තා, බඳවා ගැනීම తాවකාලිකව නතර කරනවා කියලා පෝගිය කාලයේ තිබ්බ ආර්ථික ප්‍රශ්න නිසා. දැන් ඒ යම් කිසි මට්ටමකින් ලිහිල් වෙමින් පවතිනවා. මේ වෙනකොට ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටියක් පත් කළා ඒ සම්බන්ධව අත්‍යවශ්‍ය සේවාවන්. උදාහරණයකට ගත්තොත් 2016-17 තමයි අන්තිමටම ඇසස්මන්ට් එකක් කරලා තිබ්බේ කාඩ රිවිෂන් එක. අවුරුදු 3කට සැරයක් කරන්න ඕන එක ඒක කිරිලා නැහැ. මේ වෙනකොට 12,000කට වැඩි වේකන්සිස් තියෙනවා. හැබැයි මේ සෑම ඔය කියන සෑම ක්ෂේත්‍රවලම පුහුණුව ලැබපු බොහෝ දෙනෙක් පුහුණුව ලැබලා රටේම රජයේම වියදම් කරලා ඉන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට අගමැතිතුමාගේ ලේකම්තුමත් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ සම්බන්ධව මම හිතන්නේ ඉදිරි මාස කීපය තුළ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න කටයුතු කරන්නට පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා. දෙවනි කරුණ තමයි ගරු විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරපු අවුරුදු 52ක් දේශීය නිෂ්පාදනයක් වෙලා තිබ්බ මේ ගෝ සම්බන්ධව. මම සතුටු වෙනවා ඔබතුමායි මේ ප්‍රශ්නේ අහන එක. මොකද 1977 වෙනකන් කපු පූකොඩ තමයි කපුට් පවා නූල් පවා ලබා ගත්තේ. දැන් නූල් රටින් ගෙන්නේ. මොකද පූගොඩ කර්මාන්තය වහලා ඇහුවා පමණක් නෙමෙයි, කෑලි කඩලා යකඩවලට වික්කා මේ රටේ එක අඟලක් පොස් නූල් ගේන්න වෙන්නේ නැහැ. එදා ඒ වැඩපිළිවෙල මේ වෙනකොටත් ක්‍රියාත්මක වුණා නැහැ. ඒක හොඳ ප්‍රශ්නයක් මං හිතන්නේ. ඒක අපි කනගාටු ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම පහුගිය මාස 2-3කට පෙර ඔබතුමා සහ ඔබතුමාගේ තවත් මේ සම්බන්ධව කටයුතු කරපු හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා දැඩි ලෙස විවේචනයට ලක් කරා ගෝස් සංගලක්වත් නැති සෞඛ්‍ය සේවාවක් කියලා. ඒ අවස්ථාවේදී ඔය සප්ලයි කරන, එහෙම නැත්නම් ඔය ගෝස් නිෂ්පාදනය කරන අයගේ ප්‍රශ්නයක් තිබ්බා. අත් ඒ අය ගෙනහලා රැස්වීමක් කරලා ඒ වෙලාවෙම ස්ටේට් ට්‍රේඩින් කෝපරේෂන් එකේ චාමන් මං ගෙන්නගෙන ඒ අයට මේක ගේන්න පුළුවන්ද මේ නූල් ගේන එකේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා පහුගිය කාලේ තිබ්බ අරගලයයි ඔය තිබ්බ ප්‍රශ්නත් එක්ක ගෝස් ගෙන්නා ගැනීමේ ගෝස්වල නූල් ගෙන්නා ගැනීමේ විශාල ප්‍රශ්නයක් තිබ්බා ඒ අවස්ථාවේදී මම මේ සභාවට දුන්න සහතිකයක් ගෝස් අඩුයි කියන එක සම්පූර්ණ අසත්‍ය කරුණක් අපේ පිටුරටින් ගෙනල්ලා බෆර් ස්ටොක් එකක් මිලියන 6ක් තියාගන්නවා තියාගත යුතුයි කියලා. ඒක දැන් මිලියන 3ක් ගෙනල්ලා තියෙනවා. ඉතුරු 3 ගේන්න තමයි ඔය ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මම ඒත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් ඊයේත් මට කතා කරා. ඒ කට්ටියට පුළුවන් නම් අපිට 100%ක්ම ගරන්ටි එකක් දෙන්න ගරන්ටි එක සාධනීය කරුණු අතර පදනම් වෙනවා නම් අපිට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන්. හැබැයි අර බෆර් ස්ටොක් එකේ අවශ්‍යතාවය තිබ්බේ මේ සභාවෙම ඔබතුමත් හිටපු සෞඛ්‍ය ඇමැතිතුමත් දැඩි ලෙස විවේචනයට ලක් කරා ගෝස් ටිකක්වත් නැති ස්පිරිතාල ගණනාවක් තියෙනවා. ඒ නිසාම අපිට උවමනාව තිබ්බා මේ දේශීය නිෂ්පාදනයන්ට මේ අවස්ථාව ලබා දෙන අතරතුර බෆර් ස්ටොක් එකක් ලෝකෙ කොහෙන් හරි ගෙනහලා තියාගන්න මොකද ඒක නැහැ කිව්වහම ඇත්ත ඔබතුමාලා ප්‍රශ්න අහපු එක ඇත්ත. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ඔය ප්‍රශ්න විශ්ත ගන්න තමයි නැත්නම් ඔබතුමාටත් වඩා මං හිතනවා මම මේ දේශීය නිෂ්පාදනයන් ගැන අවධානය යොමු කරලා තියෙනවා. මං කනගාටු වෙනවා 77 පසුව මේ කර්මාන්ත ශාලා සියල්ල වසලා ඒ හදපු නූල් පවා ගේන්න ඇමිලි පිටියේ කපු කර්මාන්තය විනාශ කරා. එවැනි විනාශයක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට නූල් පවා පිටරටින් ගේන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ මොහොතේ මම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරනවා. විශේෂයෙන්ම ගජේන්ද්‍රන් පොන්නම්බලම් ගරු මන්ත්‍රීතුමා, එතුමාගේ දේශපාලන මතය, දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාකලාපයන්, ඒ වැඩ කටයුතු පිළිබඳව අපේ පරස්පරයන් තිබෙනවා. අපි ඒව පිළිබඳව වෙනස් මතයක් දරනවා. හැබැයි මේ මොහොතේ මම ඔබතුමාට සඳහන් කරන්නට ඕන, වරප්‍රසාද පනත යටතේ එතුමාට අයිතිය තියෙනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ සැසිවාරවලට සහභාගී වෙන්න. එහෙම ප්‍රතිපාදන තිබියදී මම ඔබතුමාට සඳහන් කරන්න කැමති පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ පස්වෙනි වගන්තියේ එතුමාට ඒ අයිතිය තිබෙනවා. නමුත් මේ මොහොත වෙන විට අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා එතුමාව අත්අඩංගුවට ගන්නට කටයුතු කරලා තිබෙනවායි කිය. ඉතින් මම විශේෂම ඔබතුමාට අවධාරණය කරන්න කැමති ඒ මෙරිට්ස් ඔෆ් ද කේස් ගැන මම කතා කරනවා නෙවෙයි, ඒ සිද්ධිය පිළිබඳවත්, ඒ සිද්ධියේ හරි වැරදි පිළිබඳවත් මම කතා කරනවා නෙවෙයි. නමුත් එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමාගේ වරප්‍රසාද ගැන කතා කරන්නට අයිතිය තිබෙනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබෙන තේමන එතුමා ඔබතුමාටත් ආමන්ත්‍රණය කළා තිබෙනවා මේ පාර්ලිමේන්තු සැසිවාරයේ සහභාගීත්වයෙන් පසුව ඒ අදාළ පොලිස් ස්ථානයට ගිහිල්ලා ඒ ලබා දෙන්න තියෙන කටඋත්තර ටික ලබා දෙනවායි කියලා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති 2015 මාර්තු 3 වෙනි අඟහරුවාදා එවකට කතානායකතුමා චමල් රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳව බොහොම පැහැදිලි තීන්දුවක් තියෙනවා. ඒ හැන්සාඩ් වාර්තාවේ පිටුවංක 1326 තියලා 1326 ඉඳලා බොහොම පැහැදිලිව සඳහන් කරනවා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ගජේන්ද්‍රන් පොන්නම්බලම් මැතිතුමාගේ ප්‍රතිපත්ති පිළිබඳව අපිට තියෙනවා වෙනස්කම්, අපිට තියෙනවා පරස්පර මතයන්. නමුත් එතුමට අයිතියක් තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ සභාගර්භයට පැමිණෙන්න. මේ සභාගර්භයට පැමිණෙන්න සිටින මොහොතක එතුමාව අරෙස්ට් කරන්න බෑ, අත්අඩංගුවට ගන්න බෑ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා ඒ අදාළ නීති අංශවලට පණිවිඩයක් දෙන්න, කරුණා කරලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද රැකගෙන වැඩ කටයුතු කරන්න කියලා.
ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීතුමා
මේ පොඩ්ඩබල මැතුව මටත් කතා කෙරුවා. මං හිතන්නේ මං කිව්ව ඔබතුමාට කතා කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කළා ඊට පස්සේ මේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් කියලා. මං ඔබතුමාට මතක් කරන්න ඕන පොඩ්ඩම්බල මන්ත්‍රීතුමා කිසිම පොලිස් බටේක් එතුමා ගාව නැහැ. MSD මොනවත් නැහැ. එතුමා තනියම ඩ්‍රයිවර් එක තමයි හැමතැනම යන්නේ. බොහොම සාමකාමී පුද්ගලෙක්. මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම එක්කෙනාටම ඉන්නවා 5 යාතාට 10 වෙනකන්. නමුත් ඔහු උතුරේ මන්ත්‍රීවරයෙක් වෙලත් කිසිම ආරක්ෂාවක් නැහැ. ඔහුට ඉන්නේ රියදුරු විතරයි. ඉතින් ඒ වගේ පුද්ගලෙක් මේ විදිහට අත්අඩංගුවට ගැටි වැරදි පාර්ලිමේන්තුවේ එනකොටයි යනකොටයි අත්අඩංගුවට ගන්න බෑ. ඔබතුමා දන්නවනේ
ඒ තත්ත්වයේ මම මට වාර්තා කරා මේ පොලිසිය මේ ඉහළ නිලධාරීන් මුලින්ම මේ සිද්ධිය වෙච්ච අවස්ථාවේම මට වාර්තා කරලා තියුණා. ඊට පස්සේ ඒගොල්ලන් උසාවියට කරුණු වාර්තා කළා. එතුමාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන බවත් මට දන්වලා තිබුණා. මුත් එතුමාට මම කිව්වේ මේ පාර්ලිමේන්තුවට පැමිණෙන්න තියෙන අයිතිය බාධා කරන්න කොයි වෙලාවකවත් කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ උදේ මට කතා කළා පොන්නම්බලම් මැතිතුමත් කතා කරා, පොලිසියත් කතා කරා, DIG මහත්මයත් කතා කරා. කතා කළා ඒගොල්ලන් කියන්නේ කිල්නොච්චි උසාවියට එයා ඉදිරිපත් කරලා ආපහු ගෙනල්ලා පාර්ලිමේන්තුවේ රැස්වීමට එයා සහභාගී කරනවා කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ මේ සැලැස්ම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාර්ය කරන්න පොලිසියට බාධා කරන්න මම හිතන්නේ අපිට රාජකාරී කටයුතු බාධා කිරීමේ හැකියාවක් නැහැ. නමුත් එතෙන්ට ගෙනහිල්ලා මේ උසාවියට ඉදිරිපත් කිරීම ඒගොල්ලන්ගේ වගකීමක් වෙනවා අත්අඩංගුවට ගත්තට පස්සේ. ඒක 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 ඒ තත්ත්වය තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. මාජන පෙත්සම් පිළිගැන්වීම ආචාර්ය බන්දුල් ගුණවර්ධන මැතිතුම.
ගරු කතානායකතුමනි, හොමාගම පිටිපන උතුර වෛද්‍ය මාවත අංක 381 යලිරක් එකදරණ ස්ථානයේ පදිංචි PGRP රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
දුමින්ද දිසානායක මැතිතුම.
ගරු කතානායකතුමනි, පිළියන්දල මාදම්පේ වවනවත්ත පාර අංක 306/B දරණ ස්ථානයේ පදිංචි GPTP වීරසේකර මහත්මියගෙන් සහ වෙනත් එදිනෙකුන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. 20/23 මැයි 26 වෙනි දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව රැසීමේ තීරණය කළ පරිදි අද දිනට නියමිත වාර්ෂික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැදගත්කම ආරම්භයේදී ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යානවල සහ 2023 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 5:30 දක්වා විය යුතුය. පූර්ව භාග 9:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල් තිබිය යුතුය.
ස්වභාවිකවද?
හායි.
සභා කාල තිබීමේ යෝජනාව
we can extend but no. Even yesterday what happened is if we
without question time and the lunch without question and lunch time so we agreed to go until 5:30.
That's how we did it.
6:30
no
but we all have to
Oh, participants,
you can adjourn early, that's a different matter.
Okay, we agree.
Okay, thanks.
Garu Kathanayakathumani, Mama Mulin Sadhankala, Pahaitiha Venu Atada Dina, Hayaitiha Dakwa, Mem Sabaha Patwag Nathuya, Maha Yojana. Why, Kangai Di?
Sabaha Kalti Me Yojana, Harshad Silla.
Garu Kathanayakathumani, Parlamentu Junima Satavana Braspanda Dina, Peru Namaitiha Dakwa, Kalti Bithuyai, Yojana Karam.
හර්ෂද සිල්ලා මතු.
ගරු කතානායකතුමනි, සභාව කල් තබන අවස්ථාව ඉදිරිපත් කරන යෝජනාව රටේ ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් වන කර්මාන්ත ශේෂ්ත්‍රයේ දළදේශ නිෂ්පාදනයේ 27% මාරක දායකත්වයක් 22 ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථසාවට අනුව ලබා දී ඇත. සමස්ත කර්මාන්ත අංශය තුල ඉහළම සේවා නීතිකයන් මෙන්ම දේශීය නිෂ්පාදනයේ ඉහළම දායකත්වයක් දක්වනු ලබන්නේ සුළු හා මධ්‍ය කර්මාන්ත කරුවන්ය. සාධාරණ ආදායම් ව්‍යාප්තිය දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය හා ග්‍රාමීය සංවර්ධනය උදෙසා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත විශාල දායකත්වයක් දක්වනු ලබයි. මෙම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ඇතුළු සමස්ත කර්මාන්ත ශේෂ්ත්‍රයේම බිඳ වැටීම ආරම්භ වූයේ කොවිඩ් වසංගතයේ දරුණු පැතිරියාමත් සමගයි. වසංගත තත්ත්වය යම්තාක් දුරට පාලනය වීමෙන් අනතුරුව ක්‍රමයෙන් ගොඩනැගුණු කර්මාන්ත අංශය පසුගිය රජයේ වැල්දි තීරණ හමුවේ යළිත් බිඳ වැටීමට ලක්විය. පසුගිය වසරේ ඇති වූ බලශක්ති අර්බුදය බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය පහත වැටීම හේතුවෙන් අමුද්‍රව්‍ය හිඟවීම ක්‍රය ශක්තිය පිරිහීම නිසා ඉල්ලුම පහත වැටීම වැනි කරුණු හේතුවෙන් කර්මාන්ත පවත්වාගෙන යෑමේදී දැඩි ලෙස බාධා ඇතිවිය. එය 22 වසරේදී කර්මාන්ත ශේෂ්ත්‍රයේ වර්ධනය පසුගිය වසරට සාපේක්ෂව 16% පහත වැටීමට හේතු විය. එබැවින් සමස්ත කර්මාන්ත ශේත්‍ර යල ගොඩනැංවීම සඳහා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. ඒ සඳහා පරාටේ නීතිය සංශෝධනය කිරීම, පොලි අනුපාත ඉහළ යාම නිසා බැංකු ණය, ලීසින් ණය වාරික ගෙවීමට නොහැකිව අසන වී සිටින කර්මාන්තකරුවන්ට යළි සහන වැඩපිළිවෙලක් දියත් කිරීම, ආයෝජන මණ්ඩලය විසින් නිෂ්පාදන කටයුතු සඳහා ලියාපදිංචිවේ ව්‍යාපාර ආරම්භ කිරීමට පනව ඇති සීමාව අඩු කිරීම මෙන්ම නිෂ්පාදන කර්මාන්තවලට ජාත්‍යන්තර වෙළඳපොළ පිවිසීම සඳහා තානාපති කාර්යාලවල සහයෝගය ඇතිව විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම මගින් රට තුළට වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමට කටයුතු කිරීම වැනි කරුණු කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත. ඒ අනුව මෙම කරුණු පිළිබඳව සලකා බලා සමස්ත කර්මාන්ත ශේත්‍රයේ උන්නතිය උදෙසා වූ ධනාත්මක වැඩපිළිවෙළක් රජය කර්ණමෙන් දියත් කළ යුතු බව බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. හර්ෂ සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කයේ ගරු කතානායකතුමනි, කුඩා හා මධ්‍යම ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කරනකොට අපි මේකට එකතු කරන්න ඕනේ මේ ශුද්‍ර ව්‍යාපාරත්, අපි කියනවා ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස්, බට් මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් අපි කියනවා MSME කියලා. එතකොට අපි අද මේ සභාව කල්තබන අවස්ථාවේ කියන යෝජනාවේ අපි අවධානය යොමු කරන්නේ මේ වැඩිපුරම ශුද්‍ර, කුඩා සහ මධ්‍ය කර්මාන්ත සම්බන්ධය. ගරු කතානායකතුමනි, අපේ ව්‍යාපාරවලින් 80%ක් පමණ මේ MSME ව්‍යාපාර. දලදේශ නිෂ්පාදනයෙන් මහ බැංකුව සහ කර්මාන්ත අමාත්‍යාංශයේ කියන විදිහට 52%ක විතර දායකත්වයක් ලැබෙන්නේ මේ කුඩා හා මධ්‍යම ව්‍යාපාර MSME හරහා. රැකියාවලින් 45%ක්ම මේ MSME ආයතන හරහා තමයි නිර්මාණය වෙන්නේ. බලාපොරොත්තු නොවු සිදුවීම් කිහිපයකට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් එක්කම තමයි ගරු කතානායකතුමනි මේ ශේත්‍රය මේ දැඩි බිඳවැටීමකට ලක් වෙලා තියෙන්නේ. අතවසම මේක පටන් ගත 2018 ඔක්තෝබර් මාසේ මේ ව්‍යවස්ථාපිත කුමන්ත්‍රණය හරහා ආයෝජකයන්ගේ විශ්වාසය රට කෙරෙහි තිබිච්ච බිඳවැටුණා. මේ කතානායක පුටුවේ බලෙන් කට්ටිය වාඩි වෙලා කෑකෝ ගහලා මේ මයික්‍රෝෆෝන් කඩලා අවසානයේදී දින 52කට පස්සේ නැවතත් මේ රජය ලබා ගන්න, ඒ නීත්‍යානුකූල රජය නැවත ලබා ගන්න උසාවිය ආරහ ලැබුණා. නමුත් එතකොට රුපියලට පහර වැදිලා, රුපියල බාල්දු වෙලා, විශ්වාසය කඩාගෙන වැටලා නොකුත් ප්‍රශ්න මතු වුණා. ඊට පස්සේ 2019 අප්‍රේල් මාසේ පාස්කු ප්‍රහාරය තිබුණා. දේශපාලන වාසිය ලබා ගන්න ඔවුන් ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වුණා. අපි දැක්කා සමහර මුස්ලිම් ව්‍යාපාරවලට එහෙම සම්පූර්ණයෙන්ම ගිනි තිබ්බ. ගිනි තියලා නැති බංගස්සාන කළා, විනාශ කළා දැම්ම. හරි, ජාතිවාදයක් එතන ගොඩ නැගුවා. එතකොට සියලුම ජාතීන් අතර මේ කුඩා හා සුළු හා මධ්‍යම ව්‍යාපාරවලට දැඩි පහරක් එල්ල වුණා. ඊට පස්සේ 21-22 කාලේ හරි පැනිමුට්ටි මිත්‍යා විශ්වාස කරලා කොරෝනා වසංගතයේ තිබිච්ච කාලේ ඒ පාලනයෙන් ගිලිහි ගියා මුලින්. අපිට මතකයි විපක්ෂ නායකතුමා මේ පිළිබඳව ප්‍රශ්න කරනකොට කිසිම අවධානයක් යොමු කරේ නැහැ, නොයෙකුත් උසුළු විසුළු තමයි කරේ. හරි, ඊට පස්සේ 2022 අප්‍රේල් මාසේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ඔබලාගේ ආණ්ඩුව රට බංකොලොත් කියලා ලෝකෙට ප්‍රකාශ කරා. හරි, ඒ ප්‍රකාශ කිරීමත් සමග රට කෙරෙහි තිබිච්ච විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. එතකොට සමස්ත කර්මාන්ත ශේත්‍රයටම, ලොකු පොඩි කුඩා ශුද්‍ර හැමෝටම මේ පහර වැදුණා. හැබැයි ඇත්ත වශයෙන්ම යමක් මේ අවස්ථාවේ කියන්නත් ඕනේ, මේ පහර කාපු කට්ටියකෙන් සමහරු ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරයාගේ වෙන්න කලින් පොරොන්දු වලට රැවටිලා මං හිතන්නේ බහුතරයක් ඔහුට ඡන්දෙ දෙන්න ඇති. ඒ කෙසේ වෙත මේ සියලු හේතුන් නිසා මේ MSME ශේත්‍රයට අද දැවැන්ත පහරක් වැදිලා තියෙනවා. ඔවුන්ට හුස්ම ගන්න බැරි තත්ත්වයට වැටලා ඉන්නවා. ගරු කතානායකතුමා, ආයතන වැහෙනවා, රැකියා නැති වෙනවා, ව්‍යවසායකයෝ බංකොලොත් වෙනවා, සමහරුන්ගේ ජීවිත පවා නැති වෙලා තියෙනවා. ඔවුන් බෙල්ලේ වැල දාගෙන තියෙනවා, කෝච්චි වලට පැනලා තියෙනවා, නොයෙකුත් දේවල් නිසා ඔවුන්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. ඔවුන් දිගින් දිගටම ආයාචනා කරනවා. හරි රජයට කියනවා කරුණා කළ මේකට උදව් කර අපේ රමේෂ් පතින ගරු ඇමතුමා ඉන්න ඇතුමා වැදගත් ඇමතිකවරයෙක් අපි හැමදා මේ කියන ඔබටත් මං හිතන්නේ බොහෝ අවස්ථාවල ඇවිල්ලා ඔවුන්ගේ දුක කම්කටොළු කියලා තියෙනවා මොකට උදව් කරා මම කියන්නේ නැහැ උදව් නොකරයි කියලා කෝවිඩ් කාලේ යම්කිසි විදියකට බැංකු හරහා යම්කිසි සහන ලබා දුන්නා නමුත් මේක දිගින් දිගටම යනකොට හරි ඊට පස්සේ ආර්ථිකය කඩා වැටෙනකොට මොවුන්ගේ ප්‍රශ්න උග්‍ර වුණා කෙටි කාලීන පැලැස්සර විසඳුම හරි ගියේ නැහැ හරි ඒත් දැන් වෙනකොට ඔවුන්ගේ ප්‍රශ්නවලට ආණ්ඩුව මූණ දෙන්න සූදානම් නැති පාටක් තමයි තියෙන්නේ යොමු වෙන්නෙම නැති පාටක් තමයි තියෙන්නේ අවදානම දිගින් දිගටම මොවුන්ගේ නොයෙකුත් සංවිධාන විපක්ෂ නායකවරයා හම්බෙන්නත් ආවා අපි බොහෝ ඒ සාකච්ඡාවලට සම්බන්ධ වුණා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අද ගෙනල්ලා තියෙන්නේ මූලික වශයෙන් මේ MSME ශේෂය සම්බන්ධයෙන් කතා කරා හරි එතකොට මේ විවාදය හරහා අපි බලාපොරොත්තු වෙනවා ඔබලාගේ අවධානය නැවතත් යොමු කරන්න මේ ප්‍රශ්නෙට සහ මේ හරහා බැංකුවලට අනිත් රජයේ ආයතනවලට සහ සමස්ත ජනතාවට පෙන්වන්න මේ ගැටලුව සහ ඒකට අපි ඉදිරිපත් කරන යෝජනා මොනවද කියලා. ගරු කතානායකතුමනම් මම මූලික කාරණා හතරක් පිළිබඳව කතා කරන්න කැමති. ඒ තමයි මූල්‍ය ගැටලු. දෙවැනි එක තමයි නිෂ්පාදන පිරිවැය ගැටලු. තුන්වැනි එක තමයි රජයේ ප්‍රතිපත්තිවල ගැටලු. හතරවැනි එක තමයි ගෝලීය නිෂ්පාදන ජාල සමග සම්බන්ධ වීමේ ගැටලු. ගරු ඇමතුමා තව ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා අපිට මේ මූලික කාරණා හතරට අවධානය යොමු කරගන්න පුළුවන් වුණොත් අපිට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මම අවසානයේදී කියන්න සූදානම් වෙනවා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ කමිටුවක් හරහා මේ අති දැවැන්ත ප්‍රශ්නට විසඳුමක් හොයමු කියලා. නමුත් එතනට එන්න කලින් හරි රජය සම්බන්ධයෙන් මේ රජය සමග මේ සම්බන්ධයෙන් මම කිව්වා වාගේ විපක්ෂය ඕනෑම අවස්ථාවක ගරු ඇමතුමා ඕනෑම අවස්ථාවක අපි සූදානම් ඔබ සමග වාඩි වෙලා මේ ප්‍රශ්නේ විසඳුමක් හොයන. එතකොට පළවෙනි මූලික ගැටලුව හැටියට කතානායකතුමා වහාම විසඳිය යුතු ගැටලුව තමයි මේ මූල්‍ය ගැටලු අතරේ මොන් මේ තත්ත්වයට ඇද වැටුනේ මොකද කියලා. හරි මං කියවනේ බංකොලොත් වෙලා හරි කර කියා ගන්න දෙයක් නැතුව මේ තත්ත්වයට ඇද වැටුනේ මොකද කියලා කිසිම සැලකිල්ලක් නැතුව රයිට් ඉන්කන්සිඩරේ ණය ලබා ගැනීමට බැංකුවට ඉදිරිපත් කරපු දේපල අපකර පරාටේ ක්‍රියාත්මක කිරීම හරහා ඒගොල්ලෝ නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා විකුණලා දානවා. හරි එතකොට දැන් මෙතන තියෙනවා අපි පිළිගන්නවා රටේ නීතියක් තියෙනවා ඒ නීතියට අනුව බැංකුවලට ක්‍රියාත්මක කිරීමේ යම් හැකියාවක් තියෙනවා. නමුත් මොවුන්ට මේ දේ උනේ මොකද කියන එක පිළිබඳව සාධාරණ හොයා බැලීමකින් තොරව ඔවුන් you have to empathize with them. අපි කියන ඔවුන්ගේ සපත්තු දෙකටත් යන්න ඔවුන්ගේ පැත්තත් කල්පනා කරලා බලන්න. එහෙම නොකර මේ පරාත එක්සිකියුෂන් කිරීම හරහා දැවැන්ත ගැටලුවකට මූණ දෙනවා. දැන් අපිට තොරතුරු ලැබිලා තියෙනවා ගරු ඇමතිතුමා සමහර අවස්ථාවලදී හැම වෙලාවෙම නෙමෙයි මේ දේපල සමහර බැංකුවල රහසිගත සාකච්ඡා හරහා අධිසිහස්ත ක්‍රියාත්මක වෙලා අඩු මිලකට වෙන්දේසි වෙනවා කියලත් කියනවා. හරි එතකොට මේ සමහරු ගුඩ් ඉන්ටෙන්ෂන් එකෙන් කරන්න බලාපොරොත්තු වුණාට තව සමහරු මේක තමන්ගේ මඩිය තර කරගන්න වැඩක් බවටත් පරිවර්තනය කරගෙන තියෙනවා. කතානායකතුමනි ඔබතුමාගේ අවධානය මං යොමු කරන්න කැමති 2023 ජනවාරි ඉඳලා අප්‍රේල් කාලය තුල විතර මේ දේපොළ 400කට වඩා ගැසට් කරලා අත්පත් කරගෙන තියෙනවා. දැන් අපි දැක්ක මේ ළඟදි කෝප් එකේ වාර්තා වෙලා තිබුණා රුපියල් බිලියන ගණන් හරි ණය අරගෙන නොගෙපු කට්ටිය දේශපාලනඥයෝ බිලියන ගණන්. ඒ කට්ටියට මුකුත් වෙන්නේ නැහැ. ඒ කට්ටිය හොඳින් ඉන්නවා. හැබැයි මේ අසරණ MSME කට්ටිය තමයි දහදුක් විඳින්නේ. ඔවුන්ගේ තමයි ෆැක්ටරිය එහෙම නැත්නම් කසාද බඳිනකොට දෙමව්පියෝ දීපු ගෙදර බැංකුවට අපකරයට තිබ්බහම ඒක විකුණලා දාන්නේ කිසිම හිතක් පපුවක් නැතුව. එතකොට මේ මේ අපි කතා කරන්නේ willful defaulters ලා ගැන නෙවෙයි. willful defaulters ලා කියන්නේ ඕනකමින්ම ණය පැහැර ගන්න කට්ටිය. ඒගොල්ලන්ගේ ඒවා මේ පරාට execute කරන්න කවන්න. අපි කියන්නේ මහන්සි වෙලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න උත්සාහ කරන කට්ටිය. දැන් මම එක උදාහරණයක් දෙන්නම් ගරු කතානායකතුමනි. මේ වාගේ ප්‍රශ්නයක් ඇති වුණාම දැන් අවුරුදු 3-4කට කලින් රමේෂ් ඇමතුමාටත් මම මතක් කරන්න ඕනේ පොළොන්නරුවේ මේ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ අපිව හම්බෙන්න ආවා. අපි ඔවුන් සමග සාකච්ඡා කරලා දිස්ත්‍රික්ක 8ක් එකතු කරලා ශක්ති කියලා සමස්ත ලංකා කුඩා මෝල් හිමියන්ගේ සම්පකාර ක්‍රමවේදයක් හදලා ඒකේ හිටියේ ඔක්කොම ක්‍රිබ් එකේ හිටපු කට්ටිය ගරවමතුමා හැමෝම ක්‍රිබ් එකේ හිටියේ කවුරුත් උදව් වෙන්න සූදානම් වුණේ නැහැ. ඒගොල්ලෝගේ දේපොළ මේ 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 ඔක්සන් කරන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. නමුත් අපි කිව්වා willful defaulters ලා අරුණහම ඕන කමෙන් ණය පැහැර හරින කට්ටිය අරුණහම අනිත් සියලුම දෙනාව එකතු කරගෙන අපි මේ ශක්ති සහල් ව්‍යාපාරය කියන එක පටන් ගමු කියලා. අත වශයෙන්ම මන් කනගාටු වෙනවා. ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා සතියක් ගියේ නැහැ. එතකොට ලසන්ත අලගිය වන්න ඇමතුමා මට කෝල් එකක් දුන්නා. මම තාම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාගේ කාර්යාලයේ හිටියේ. හරි? මොකද තාම අපි එතන වහලා ගිහිල්ලා තිබුණා. කිව්වා හර්ෂා අපි මේ ශක්ති ව්‍යාපාරේ වහලා දාන්න යනවා කියලා. මං කිව්වා එහෙම කරන්න එපා ලසන්ත. තරුණාකලව වැඩේ කරන්න එපා. අපි මේ කුඩා සහල් මෝල් හිමියෝ වැහෙන්න යනකොට ඔවුන්ගේ පරාට එක්සිකියුට් කරන්න යනකොට එකතු වෙලා ගත්ත විසඳුම හරහා නිවුරත්න මුදලාලිට ඊළඟට අරලිය මුදලාලිට ඊට පස්සේ තවත් මොකක්ද එකක් තිබ්බනේ මේ නිපුණ මුදලාලිට ඔවුන් එරෙහිව අපි සටන් කරලා ව්‍යාපාර සටන අතින් පයින් නෙවෙයි ඔව් මේ වෙළඳ පොලේ යම්කිසි කොටසක් අල්ලගෙන තිබුණා පළවෙනි මේ කන්නෙම්ම 3-4% වාගේ ප්‍රමාණයක් අල්ලගන්න හැකියාවක් ලැබුණා. නමුත් ඒ ශක්තිමත්ව කරගෙන ගිය වැඩපිළිවෙල විනාශ කළා දැම්. ඉතින් මං කියන්නේ ඒ ඒ ඒ willful defaulters ලා අරුණහම මේ වාගේ තත්ත්වයට පත් වෙලා ඉන්න සියලුම දෙනාට උදව් කරන්න රජයට හැකියාවක් තියෙනව නැත්තේ නෑ. හැබැයි ඒක out of the box වෙන්න ඕනේ. අලුතෙන් හිතන්න ඕනේ. දැන් බලන්න සමස්තයක් හැටියට මේ රටේ ආර්ථිකය කඩාවැටීම නිසා උද්ධමනය 70%ට ගියා. 90% ගානකට ගියා ආහාර උද්ධමන. හරි? ඉතින් මේක පාලනය කරන්න මහ බැංකුවට ශීඝ්‍ර ලෙස පොලි අනුපාතය ඉහළ දාන්න සිද්ධ වුණා කෙටි කාලීනව. හැබැයි ඒ මහ බැංකුවේ පොලි අනුපාත ප්‍රතිපත්ති පොලි අනුපාතය ඉහළ දානකොට බැංකුවල පොලි අනුපාත 30-35% ගියා. ඔබතුමා හොඳටම දන්නවා. 30% පැන්නුව. හරි එතකොට ඒකෙන් පහර වැදුනෙත් සාධාරණ මේ ලෙස විවසායකයන් කරගෙන ගිය කට්ටියටම තමයි. ඉතින් ඒ නිසා කතානායකතුමනි මොවුන්ගේ ඉල්ලීම වෙන්නේ කරු ඇමතුමනි එක ඉල්ලීමක් වෙන්නේ 2019 පස්සේ ගෙවා ගන්න බැරි වෙච්ච ණය සඳහා සාධාරණ හේතු තියෙනවා නම් වසර 2කට පරාටේ ක්‍රියාත්මක කිරීම తాවකාලික වත්හිටුවන්න කියලා. මේක ඉල්ලන්නේ හරි I need 5 more minutes onwards sir හරි මේක මේ සාමාන්‍යව ඉල්ලන්නේ මේක අසාමාන්‍ය ඉල්ලීමක් නෙමෙයි හරි හැමදාම නවත්තන්න කියලා නෙමෙයි මේක తాවකාලික ඊට පස්සේ මේ වසර 33ක් පැරති මේ නීතියට අදාළ වෙන විදියට මේක වෙනස් කරන්න කියලා මෙහිදී අපි කැමති යෝජනාවක් කරන්න ඒ තමයි ආයතනවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නීති අපි සම්පාදනය කරමු කරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ හරි අපි කියනවා chapter 11 bankruptcy law කියලා ඇමරිකාවේ පටන් ගන්නතර බොහෝ රටවල් වල මෙවැනි නීති තියෙනවා. එතකොට ඕනෑම ව්‍යාපාරයකට ලොකු වෙන්න පුළුවන් කුඩා වෙන්න පුළුවන් තනි අයිතිකාරයෙක්ට වෙන්න පුළුවන් කතානායකතුමනි එහෙමත් නැත්නම් පුද්ගලයෙක්ට වෙන්න පුළුවන්. chapter 11 bankruptcy law හරහා මේ උසාවියට ගිහිල්ලා හැකියාවක් තියෙනවා ණය හිමියන්. ඒ කියන්නේ මූලික වශයෙන් බැංකු සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. දැන් බලන්න මේ වෙච්ච වැඩෙන් ලංකාව මොකද කරන්නේ? අපි චීනට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා කියනවා අනේ අපේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න අපිට ගෙවන්න හැකියාවක් නැහැ. හරි ඊට පස්සේ දේශීය නාය හිමියන්ට ගිහිල්ලා කියනවා අපි දේශීය නාය ටිකක් ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න. හරි දේශපාලනඥයන් නිසා විනාශයට පත් කරපු කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට කිසිම නීතිමය හැකියාවක් නැහැ ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න කියලා බැංකුවෙන් ඉල්ලීමක් කරන්න. ඒක අසාධාරණයි ගරු ඇමතිතුමනි. ඒක සම්පූර්ණයෙන්ම අසාධාරණ. රට වැටිච්ච නිසා තමයි ඔවුන් වැටුනේ. රට වැටුනේ දේශපාලන හේතුන් මත. එතකොට ඔවුන් ඒකට දුක් විඳින්න ඕනේද? ඔවුන්ට අපිට සාධාරණ වගකීමක් නැද්ද ගරු කතානායකතුමනි? ඔබතුමාගෙන් මම මේ අහන්නේ. අපිට වගකීමක් නැද්ද? අලුත් නීති ගෙනල්ලා තීරණ නීති සංශෝධනය කළා. ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න උන්ට අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ වගේ චැප්ටර් 11 නීතියක් ගේන්න උත්සාහ කරමු. හැබැයි මම පිළිගන්නවා ඒකට බොහෝ කල්යයි. මොකද ඒක ඉතාමත්ම සංකීර්ණ නීතියක්. මාසකින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අපේ සමග ජන බලවේගයේ තවත් යෝජනාවක් ගේනවා. ඒ තමයි මේ MSME ව්‍යවසායකයන්ට අවශ්‍ය සරල නීතියක් හදිසියෙන් ගේන්න පුළුවන්. ඕගොල්ලෝ එක දවසෙන් හදිසි නීතියක් ගෙනල්ලා මේ මුළු ලංකාවම ව්‍යවස්ථාවම වෙනස් කරා. හරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කොටත් කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්කත් එකතු වෙලා මේ දේ කරා. හරි හදිසි නීති ගෙනල්ලා ව්‍යවස්ථාව වෙනස් කරා. අපි හදිසි නීතියක් ගෙනල්ලා මේ අවශ්‍ය පුද්ගලයන්ට මේ ණයටික ප්‍රතිව්‍යුහගත කරන්න අවස්ථාව ලබා දුන්නා. අපි සභාගත කරන්න කැමති ගරු කතානායකතුමා UN CITRAL United Nations Commission on International Trade Law ගරු ඇමතුමා මේකේ තියෙනවා UN CITRAL Legislative Guide on Insolvency Law. This is part 5, Honorable Minister. This is part 5 of the Honorable Sir. This is part 5 of the report which is dealing with micro and small enterprises. මේකේ ලෝකයේ සියලු රටවල් වලට උපදේශ මාලාවක් තියෙනවා. අපේ රටට විතරක් නෙමෙයිනේ මෙහෙම දෙයක් උනේ. ඒ නිසා මේක අපි සභාගත කරනවා ගරු කතානායකතුමනි. අපි සූදානම් මේකත් සමග සාකච්ඡා කරන්න මේ UN CITRAL එකේ කොහොමද MSME ප්‍රශ්න විසඳුමක් දෙන්න කියලා. මයික් එක නැහැ.
Honorable Speaker, we have already initiated discussions with State Minister of Finance and also he's liaising with the Honorable Minister of Justice in relation to this particular matter, as you suggested correctly, to delay the parrot execution by particular period of time. We'll try to enact that one. It's on the discussion. So we are ongoing, we're having discussions. So it's a legal impediment. We try to change with your support. We'll try and do.
Thank you, Honorable Minister. You have our entirety of the opposition supporting you on that. Given the basic tenets of the law maintained, we can amend the law accordingly. තව බොහෝ මූල්‍ය ගැටලු මවුන්ට තියෙනවා. හැබැයි ඒවා ගැන දැන් කතා කරන්න අවස්ථාවක් නැහැ. අධික පොලිය සම්බන්ධයෙන්, ක්‍රිබ් එක සම්බන්ධයෙන්, දේපොළ අපයක් නැතුව බැංකුවකින් ණය ගැනීමට ඇති අපහසුතාවයේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි මම චූටි කතාවක් කියන්නම්. මගේ පළවෙනි රස්සාව වුණේ ප්‍රධාන බැංකුවක ප්‍රධාන ආර්ථික විශේෂඥයා සහ ඒ බැංකුවේ භාණ්ඩාගාරික. මම ගියාම පළවෙනි දවසේ මගේ බොස් මට කතා කරා ඇයි මෙහෙන්න කියලා. මං ගියාම එයා හිටියේ නැහැ ඉන්ටර්විව් දවස්වල. DGM කෙනෙක්. මොකද්ද කරන්න කියලා ඇහුවා. මං ඉතින් බොහොම ලොකුවට කිව්වා මම තමයි බැංකුවේ මේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා කියලා. ඇයිසේ කොහොමද බැංකුවේ ලෝන් එකක් දෙන්න කිව්වා. මං කිව්වා මෙන්න මෙහෙම අපේ ඉංජිනේරු මහත්තුරු ගොඩක් ඉන්නවා මේ ප්‍රොජෙක්ට් එක මේ ප්‍රොජෙක්ට් එක මේ චෙක් කරලා බලලා ඒවයි මේ වයබිලිටි එක බලලා කෑෂ් ෆ්ලෝ බලලා. ඇයිසේ එහෙම නෙවෙයි ඇයිසේ ලෝන් දෙන්නේ මේ අපේ මොකද්ද කොලැටරල් එක මොකද්ද කොලැටරල් එකට අනුව තමයි ලෝන් එක දෙන්නේ. ඉතින් ඒක තමයි අදත් තත්ත්වය. හරි මේක වෙනස් වෙලා නැහැ. මම මේ කතා කරන්නේ අවුරුදු 30කට කලින්. අද ඒක වෙනස් වෙලා නැහැ. මට හදවතට එකඟව කියන්න ගරු කතානායකතුමනි SME පුද්ගලයෙක් බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න උත්සාහ කරොත් ඒ ණය දෙනවද කියලා දේපොළ අපයන් නැතුව දෙන්නේ නැහැ. ප්‍රොජෙක්ට් ලෝන් දෙන්නේ නැහැ. ඉතින් කොහොමද මේ කට්ටිය මෙතනින් ඉස්සරහට යන්නේ? ලෝක බැංකුවෙන් ADB එකෙන් නොයෙකුත් සහන දීලා තියෙනවා. අපි පිළිගන්නවා. අඩු පොලියට ණය දෙනවා. 10% 13%ට සමහරවල් ණය දෙනවා. හැබැයි දේපොළ අපයක් නැතුව බැංකුවෙන් ණය දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි තව එක යෝජනාවක් කරන්න කැමති. ඒ තමයි මේ ඉන්වෙස්ට් ඉක්විටි ඉකෝසිස්ටම් මොඩල් කියන එක. ඒ කියන්නේ ආයෝජකයන් හා කොටස් ප්‍රාග්ධන සමස්ත පද්ධතියක්. මොකද ඒ අපි දැන් මේ වෙන්චර් කැපිටල් කරන්න කියලා බොහෝ කාලයක් තිස්සේ සාකච්ඡා කරනවා. මම බැංකුවේ ඉන්න කාලේ ඉඳන්ම වෙන්චර් කැපිටල් ෆන්ඩ්ස් ගේන්න ඕනේ කියලා කියනවා. තාම වෙන්චර් කැපිටල් ෆන්ඩ් එකක් නැහැ. හරි, එතකොට මොවුන්ට බැංකු වලින් එහාට ගිහිල්ලා ණය ලබා ගන්න මූල්‍ය පහසුකම් ලබා ගන්න ඇත්ත වශයෙන්ම හැකියාවක් නැහැ ගරු ඇමතුමා. හරි, ඉතින් ඒ නිසා මේ කුඩා කර්මාන්ත වැඩි වශයෙන්ම තම ප්‍රදේශ වලින්ම තමයි අමුද්‍රව්‍ය ලබා ගන්න. එතකොට අපි කියනවා මේකට ශක්තිමත් ඉකොනොමික් මල්ටිප්ලයර් එකක් තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට අමතර දායකත්වයක් දෙන්න පුළුවන් වැඩසටහනක් සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. හරි, අත වශයෙන්ම සමහර තැන්වල තියෙනවා MSME කර්මාන්තය සඳහාම විශේෂිත වූ කොටස් වලද පළවල් පවා ලෝකේ සමහර රටවල් වල තියෙනවා. එතකොට මේ කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා SME කම්පැනි එකට මේ ෆන්ඩ්ස් IPO එකක් කරන්න බෑ. නමුත් ඒ වගේ ෆැසිලිටීස් හදා ගන්න පුළුවන් ප්‍රාදේශීය මට්ටමේ. ඉතින් ඒ නිසා අනිත් එක දෙවෙනි එක නිෂ්පාදන පිරිවැය ගැටලු. ඒ සම්බන්ධයෙන් වෙලාව ලෑ. නමුත් මූලික වශයෙන් ලයිට් බිල සම්බන්ධයෙන් තමයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. මේ ලයිට් බිල වැඩි උරත් එක්ක බොහෝ දෙනාට අමාරු වුණා. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ ඉන්ඩස්ට්‍රියල් ඩෙවලප්මන්ට් බෝඩ් IDB එක කාර්මික සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා මේ ලයිට් බිල් ඉන්ඩස්ට්‍රියල් ටැරිෆ් එකේම හදා දෙන්න. මට පර්සනල් මේ දෙයකට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණා. කෑගල්ලේ මම හිතන්නේ IDB එක ඕන්ට ඇත්ත වශයෙන්ම ප්‍රණාමය පුද කරන්න කැමති ඉතාමත්ම කාර්යක්ෂම ලෙස ඇත්ත වශයෙන්ම මම පුදුම වුණා. රජයේ ආයතනයක් වුණාම මෙහෙම රෙස්පොන්ස් කරනවාද කියලා ඒ කට්ටිය ඇවිල්ලා ඒ වැඩේ කර අපේ පුද්ගලික ප්‍රමාණවත් ඒ ප්‍රණාමයත් පුද කරන්න කැමති. නමුත් ඒ මදි ප්‍රතිපත්තිමය ගැටලු තියෙනවා. හරි, කුඩා හා මධ්‍යම ව්‍යවසායකයා කියන්නේ කවුද? Who is a micro enterprise? Who is a small enterprise? Who is a medium enterprise? නොයෙකුත් අර්ථකථන තියෙනවා. ඩෙෆිනිෂන් එක ඉස්සෙල්ලා හදා ගන්න ඕන. ඊළඟට ඒගොල්ලන්ට වෙන ප්‍රශ්න තියෙනවා. නිමි භාණ්ඩ ආයනනය කිරීමේ සීමා. දැන් ඊළඟට මම අද පත්තරේ ලොකු ආටිකල් එකක් දැක්ක ඩේලි මිර එකේ තාම කියවන්න අවස්ථාවක් ලැබුණා මේ ටයිල් සම්බන්ධයෙන්. හරි, මේ ටයිල් ඉම්පෝර්ටර්ස් සම්බන්ධයෙන් ටයිල් ඉම්පෝර්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ලොකු බද්දක් ගහලා ඩියුටි එකක් දෙනවා නම් මේ රටේ ඕන තරම් ටයිල් හදලා දෙන්න පුළුවන් කියලා. හරි, මම ඒක තාම කියෙව්වේ නැහැ, කියවන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි තීරණය කරන්න ඕනේ කොහොමද අවසාන පාරිභෝගිකයාගේ සුභ සාධනය ලබා දෙන්නේ කියලා. බදු ප්‍රතිපත්ති සම්බන්ධ කුඩා ආයතනයටත් ගරු කතා නැහැ කිදුමනේ. දැන් 130ක බද්දක් ගන්නවා, 130ක බද්දක් ගන්නවා. ඉතින් මේක 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 කොහොමද ගෙවා ගන්න? හරි, ඊළඟට අමුද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් අමුද්‍රව්‍ය ගේන්න සමහර ආනයන තහනම් කළා. එතකොට අවසාන මේ නිෂ්පාදනය කරගන්න බෑ. හරි, ඉතින් ඒ නිසා 2018 කරපු සමීක්ෂණයකින් ගරු ඇමතුමා ඔබට පුතාවට මේක කියන්න කැමතියි. SME ව්‍යවසායක වැඩිපුරම සම්බන්ධ වෙන රජයේ ආයතන මොනවද කියලා හොයාගෙන තියෙනවා. හතක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම්, කාර්මික සංවර්ධන මණ්ඩලය IDB එක, EDB අපනයන සංවර්ධන මණ්ඩලය.
කාලය දැන් ඔබතුමා තවත් විනාඩි.
හරි, තව විනාඩි දෙකකින් ඉවර කරනවා ගරු කතා නැහැ කිදුනේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පරිසර ආයතන, විදාත සෙන්ටර් එක, SLSI අනාදී වශයෙන්. නමුත් ඔවුන් කියන්නේ ඇයි රජයට බැරි SME ඔතෝරිටි එකක් හදන්න? මේ කී තැනකට යන්න ඕනද? තැන් 10කට 15කට යන්න ඕනේ. ඇයි බැරි අපිට SME ඔතෝරිටි එකක් හදන්න? හරි, ඉතින් ඒ නිසා මේක ශුද්‍ර කුඩා මධ්‍යම කර්මාන්ත අධිකාරියන් නිර්මාණය කරන්න ඕනේ කියලා ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා. අවසාන වශයෙන් මේ ගෝලීය නිෂ්පාදන ජාල සමග එකතු වීම, ඒක ඒක කළ යුතුමයි. මොනවද අපේ තියෙන මාකටිං? මොනවද අපේ තියෙන තොරතුරු? මොනවද අපේ තියෙන ලින්ක්? දැන් උදාහරණයක් ඇරෙන්න BOI එකට යන්නත් ඇමරිකන් ඩොලර් ලක්ෂ 5ක් මේ ආයෝජනය කරන්න ඕනේ කියලා කිව්වා මේ ඒගොල්ලොන්ගේ මේ BOI approval එකක් ලබා ගන්න. ඒගොල්ලෝ කියන්නේ ඇමරිකන් ඩොලර් ලක්ෂයකට මේකට අඩු කරන්න බැරිද? ඇයි මොනවටද ලක්ෂ 5ක් කරන්නේ? ඉතින් ඒ නිසා හොඳම උදාහරණය තමයි ගරු කතානායකතුමා මම ඉවර කරනවා ඉන්දියාවේ බලන්න චෙන්නයි නුවර. ඉන්ඩස්ට්‍රියල් දේවල් ගැන බලනවා ඉන්දියාවේ චෙන්නයි නුවර බලන්න, ඔටෝ කොම්පෝනන්ට්ස් බලන්න. හරි, 1300ක් තියෙනවා මේ පොඩි පොඩි SME ආයතන 1300ක්. ඒ තමිල්නාඩු වල මේ චෙන්නයි වලට කියනවා ඩිට්‍රොයිට් ඔෆ් ඉන්දියා කියලා. දැන් ලංකාවේ එවැනි පොඩි ආයතන SME ආයතන පටන් ගන්න තියෙනවා. දැන් උදාහරණයක් හැටියට බියගම තියෙනවා, ලංකහානස් තියෙනවා, ටොස් ලංකා තියෙනවා, ඒරෝසෙන්ස් තියෙනවා. ඒවයින් ඒ සේෆ්ටි ෆීචර්ස් නොයෙකුත් එක කොටස් වශයෙන් ඔටෝ කම්පෝනන්ට්ස් හදනවා. ඒ නිසා මම අවසන් කරන්න දරු කතානායකතුමනි, අපි පාර්ලිමේන්තු කමිටුවක් පත් කරමු. සියලු පක්ෂ මේකට සම්බන්ධ කරගමු. ඊට පස්සේ මේ අපි ඉදිරිපත් කරපු යෝජනා සහ තව අපිට දීර්ඝ වශයෙන් යෝජනා ඉදිරිපත් කරන්න තියෙනවා, ඒව සාකච්ඡා කරමු. අපි කුඩා හා මධ්‍යම ව්‍යවසායකව එකතු කරගමු. එකතු කරගෙන මේ මූලික ගැටලුවලට වහාම විසඳිය යුතු මූලික ගැටලුවලට විසඳුම් ලබා දෙමු. There is a recent paper by Danny Roderick and Kaushik Basu. They talk about globalization and the need for SME enterprises to be given special attention. හරි? ඉතින් මේක මේ මේ තාක්ෂණිකවත් ඔප්පු කරලා තියෙනවා. මේ ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතු වෙනකොට රජය විසින් කුඩා කර්මාන්තවලට අවශ්‍ය අවධානය යොමු කරේ නැත්නම් ඔවුන්ට ඇත්ත වශයෙන්ම ලාභයක් නෙවෙයි පාඩුවක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා අපිට මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මේ යෝජනාව ඉස්සර කිරීමට ගරු විපක්ෂ නායකතුමාට ආරාධනා කරනවා.